මීළඟට අනිල් ජයන්තගරු ඇමතුමාට විනාඩි 13ක් කාලයක් ලබා දෙනවා.
මුලාසාරන්තර මන්ත්‍රීවරුනි බොහොමත්ම ස්තුතියි. අද දින විවාදයට ගැනෙන මේ පරිපූර්ණක අස්තමේතුව සම්බන්ධයෙන් කතාවේදී 2026 වෙනුවෙන් රුපියල් බිලියන 500ක මුදල් ප්‍රතිපාදනයක් වෙන් කළා. මේ තත්ත්වය අපි මූල්‍ය කළමනාකරණයේ පැත්තෙනුත් විශේෂයෙන් මේ ආපදාවට තත්ත්වෙත් ආපදා තත්ත්වයේදී විවිධ අලාභාණියට පත්වුණු පුද්ගලයන් ඒ සඳහා සාහන සැලසීමත් එවගේම ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ වැඩපිළිවෙළත් ඇතුළේ වැඩකටයුතු කිරීමේදී අපි කොහොමද රාජ්‍ය මූල්‍ය කළමනාකරණයත් රාජ්‍ය මූල්‍ය විනයත් නිසි පරිදි නීති රාමුව ඇතුළේ ක්‍රියාත්මක කළේ සඳහා මැදිහත් වුණේ කියන කාරණය ගොඩක් සඳහන් කරන්නට ඕනේ. ඒකේ 2025 වසරේදී අපි සම්මත කරගත්තා මේ අයවැය දෙසැම්බර් 5 වෙනිදා. එතකොට 2025ට අපිට වේගයෙන් ක්ෂණිකව මැදිහත් වෙන්න අවශ්‍ය කරන සහන දෙන්න අවශ්‍ය වුණා. ඒ ආහාර ලබා දෙන්න, ඒ වගේම ඒ ස්ථානයේ අහිමි වීම නිසා ඔවුන්ගේ ඒ ගේ නැවත සකස් කරගන්නේ නැවත පදිංචිය සඳහා යාමට අවශ්‍ය කරන රුපියල් 25,000 ලබා දීම, මේ වගේ මූලික වැඩ කටයුතු කරන, ඒ වගේම අර වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම, මේ වගේ ක්ෂණික මැදිහත් වීම සඳහා ඒ ඉදිරි පුනරුත්ථාපනය කිරීම වැඩසටහන වෙනුවෙනුත් 2025 අතිරේක බිලියන 50ක් වෙන් කරගත්තා. හැබැයි මේ පරිපූරක ඇස්තමේන්තුව 2025 වෙන් කරගත්තු 50 අපේ පරිපූරක ඇස්තමේන්තු පිළිබඳ අපි අහලා තියෙන කතාවල හැමදාමත් තිබුණේ ආණ්ඩු විසින් ඒ හදිසි අවස්ථතාවයන් කියලා ගොඩක් අර ඩිස්ක්‍රිෂන් අභිමතාර්ථයන් මත වියදම් කරපු අතීතයක්. නමුත් අපි 2025 මේ අතිරේකව වෙන් කරගත්තු රුපියල් බිලියන 50 කිසිදු ආකාරයකින් 2025 ඇස්තමේන්තු කරන ලද සමස්ත වියදම් වැඩි කරගන්නේ නැතුවයි මේ කාරණය කළේ. ඒ අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව අපි ප්‍රාථමික වියදම් කරන්න පුළුවන් දළදේශීය නිෂ්පාදයෙන් 13%, එන්නේ 13 සීමාවේ ඇතුළේ ඉඳගෙන තමයි මේ කටයුත්ත කළේ. ඇත්තටම අපිට 2025 වර්ෂයේදී මේ දෙසැම්බර් අවසානකොට රුපියල් බිලියන 75ක් විතර අවශ්‍යතාවයක් තිබුණා මේ ආපදා තත්ත්වයට සාන සැලසීමට. එතනින් දැනටමත් වෙන් කරලා තිබුණා රුපියල් බිලියන 3ක් විතර ප්‍රමාණයක්. ඊට අමතරව අපි අයවැයක් ඇතුළේ වෙන් කරනවා අයවැය සංචිත කියලා. ඒ අයවැය සංචිත වලින් ඉතුරුලා තිබුණ රුපියල් බිලියන 22ක්. ඒ අනුව ඒ බිලියන 75න් රුපියල් බිලියන 25ක් දැනටමත් වෙන් කරලා තියෙන මුදල් වලින් සම්පාදනය කරගත්තා. ඊට අමතරව තමයි අර වෙනත් වැය ශීත වලින් මාරු කිරීම හරහා රුපියල් බිලියන 50ක් වෙන් කරගත්. මට කියන්න අවශ්‍ය කරේ 2025 ඇතුළතදී කිසිදු ආකාරයක අතිරේක මුදල් වැඩි කිරීමකින් තොරව, ණය ගැනීමකින් තොරව, කිසිදු බදු වැඩි කිරීමකින් තොරව මේ බිලියන 50 වෙන් කරා. ඒතොර අපි කතා කරන ප්‍රධාන මාත්‍රාව 2026 රුපියල් බිලියන 500. මේ රුපියල් බිලියන 500 කොහොමද අපි වෙන් කරන්නේ? මේක විශේෂ හදිසි ආපදා තත්ත්වයක්. ඒ නිසා දැනටමත් අපි ප්‍රාථමික වියදම් වෙනුවට රුපියල් බිලියන 4485ක් වෙන් කරලා තියෙනවා. ඒ 13 සීමාව ඇතුලේ. එහෙනම් ඒ සාමාන්‍ය තත්ත්වයේ යටතේදී මේ රුපියල් බිලියන 500ක වියදම කළමනාකරණය කරන්න බෑ. අපි ඒකට අතිරේක වියදමක් අවශ්‍ය වෙනවා. එන්නේ අතිරේක වියදම තමයි 2026 දී අපි එකතු කරන්නේ. ඒ නිසා 2026 මේ බිලියන 500 එකතු කිරීම නිසා ප්‍රාථමික වියදම 1.1 දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 1.4කින් ඉහළ යනවා. හැබැයි ඒ ඉහළ වැඩි කිරීම අපි අර නීතිය නවල නීතිය කඩලාව නීතියට පටහැනිව කරන්නේ නැහැ. එයත් කරන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත ඇතුළෙමයි. ඒ 16 වෙනි වගන්තිය ඉතා පැහැදිලිව තියෙනවා. මෙනි ස්වභාවික අනතුරක් ආපදා තත්ත්වයක් හදිසි තත්ත්වයන් පිළිබඳ පැහැදිලි කිරීම කරලා ඒ සඳහා අපිට මුදල් වෙන් කර ගැනීම කරන්න පුළුවන්. ඒ වෙන් කර ගැනීම කිරීමේදී ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා අදාළ ඇස්තමේන්තු සකස් කිරීමේ තොරතුරු ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ අවසරය ලබා ගැනීම මේ සියලු ක්‍රියාකාරකම් කරලා තමයි මේ බිලියන 500 අපි වෙන් කරගන්නේ. ඒත් මේ අතිරේක බිලියන 500 වෙන්වීමෙන් කොහෙන්ද මුදල් හොයාගන්නේ? ඒ සඳහා අලුතෙන් බදු ගහනවද? එහෙමත් නැත්නම් ණයට ගන්නවද කියන ප්‍රශ්නේ සමාජයට මතු කරන්නේ නැහැ. ඒ කිසිවක් අපි කරන්නේ නැහැ. අපේ නිවැරදි මුදල් කළමනාකරණය නිසා අපිට හැකියාව ලැබුණ 2025 දී ප්‍රාථමික ශේෂය අපේක්ෂිත අගයට වඩා වැඩි අගයකින් පවත්වා ගන්න 2.3ක තිබිච්ච ඉලක්කය වෙනුවට 3.8ක ඉලක්කයකට යන්න පුළුවන් වුණා. ඒ නිසා දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට වැඩිපුර තිබිච්ච 1.5 1.4ක් මෙතන භාවිත කරලා තමයි 2026 මේ පරිපූර්ණක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කරන අපේ අතිරික්ත මේ මුදල් ශේෂයෙන් අපේ කෑෂ් බෆර් එක මේ සඳහා පාවිච්චි කරනවා. ඒ නිසා කිසිදු ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සැලසුම් කර පරිදිම අපි ඉදිරිපත් කර දෙන මේ මුදල් වියදම් කරන්න පුළුවන්. නමුත් මේ ආපදා තත්ත්වයේ හමුවේ පැනගෙන ප්‍රායෝගික කරුණුල වියදම් කිරීමේ යම් කාල සීමාවක් ඇතුළේ මේක එකවර මාසෙන් දෙකෙන් වියදම් කරලා අවසන් කරන්නේ නැහැ. එහෙම කිරීමේ අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි අපිට බොහෝ දුරට මේ මත සමාජ විශේෂයෙන් විපක්ෂයෙන් අදහස් මතු කරනවා අදහස් කරාද කියන මේකට අපි එකතු වෙලා උදව් කරන්නම් වැඩ කරන්න කියන වගේම මේ වැඩපිළිවෙල ඇතුලේ සැකය බය මේක කරන්න බෑ කියන සැකය නිර්මාණය කිරීම මම හිතන්නේ ප්‍රධාන කාර්යයක වැරදි ක්‍රියාවක්. අර ජනාධිපතිතුමා අදහස් දැක්වීම දිකවසේ අනේ ප්ලීස් කියලා කිව්ව කාරණය ඇත්තටම සඳහන් කළේ අපිත් එකතු වෙලා වැඩ කරන්න ඉන්න එපයි කියන එක නෙමෙයි. මේ එකට එකතු වෙලා මේ රටක් ගොඩ ගන්න අවස්ථාවේදී ගොඩක් දුරට මේක කකුලෙන් ඇදීම විශේෂයෙන්ම අර මිනිසුන් අතර සැකය අවිශ්වාසය ගොඩ නැගීමට වැඩ කිරීමේදී මේ එවැනි දේ නම් කරන්න එපයි කියන අදහස තමයි මතු කරේ. ඒ වගේම තව අදහසක් මතු කරා මේ අපි කලමනාකරණය කරේ නෑ විවිධාකාරයේ චෝදනා. හැබැයි අපි ඒවට උත්තර දෙනවා වෙනුවට අපි මොකක්ද කළේ වේගයෙන් මැදිහත් වෙලා ක්‍රියාමාර්ග ගත්තා. ඒ අනුව ආපු එක් චෝදනාවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න කැමති මේ ව්‍යසනයක් සම්බන්ධයෙන් ස්වභාවික විපත්වලදී රක්ෂණය කරලා තිබුණේ නෑ. කලින් අපි රක්ෂණය කරලා තිබුණා. ඒ අනුව මේකට මුහුණ දෙන්න පුළුවන් වුණා කියලා තියෙනවා. මම ඒ සඳහා ඉදිරිපත් කරන්නම් මේ ඒගොල්ලන් කියන රක්ෂණයෙන් ඇත්තටම ආණ්ඩුවට මොකද්ද වුණේ කියලා. 2016 මේ රක්ෂණයක් පටන් අරගෙනම රක්ෂණයක් කරනවා විධිමත් විදියට කරන්න ඕනේ තොරතුරු වෙලා මේක බාහිර දුර කාර්යයක් මේවල ගැටළු පැනනගින්න පුළුවන්. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ අවිධිමත් භාවයේම මූල්‍ය විනය ගැටලුවක් තමයි. 2016 මේ රක්ෂණය අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක 2016 යම් ප්‍රතිපූර්ණයක් කරලා වන්දි ලැබිලා තියෙනවා. 2017 18 19 යනකොට රක්ෂණ භාර අරමුදේ මේ කණ්ඩායමේ විශ්ලේෂණය කරලා කියලා තියෙනවා මේකෙන් රාජ්‍යයට විශාල පාඩුවක් එනවා. කොහොමද මේ පාඩුව සිද්ධ වෙන්නේ? 2016 ඉඳලා 19 වෙනකන් ආණ්ඩුව විදිහින් මේ රක්ෂණ භාර අරමුදලට රුපියල් බිලියන 2800ක් ගෙවලා තියෙනවා. ඒ වගේම ඒ රක්ෂණ භාර අරමුදල විදිහින් මේක ප්‍රති රක්ෂණය සඳහා පිටරට සමාගම් වලට ගෙවලා තියෙනවා රුපියල් බිලියන මිලියන 2510ක් බිලියන 2.5ක්. හැබැයි ඒගොල්ලන්ගෙන් අපිට රක්ෂණ ආවරණ විදියට ලැබිලා තියෙන්නේ 1.4ක්. නමුත් ඒ වෙච්ච පාඩුව වෙනුවෙන් ආණ්ඩුවට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා බිලියන 7.5ක්. අවසාන වශයෙන් ගත්තාම ආණ්ඩුව වියදම් කරපු මුදලත් ඒ රක්ෂණ සමාගම් වලට ගෙවපු මුදලත් ඒ පැත්තෙන් ලැබිච්ච මුදලත් ගත්තාම අතිරේකව ආණ්ඩුවට රුපියල් බිලියන 8.8ක් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ රක්ෂණේ වගේ මේ රක්ෂණ ඔප්පුවේදී ආරම්භ වුණේ තාක්ෂණික කරුණු ගණනාවක් තියෙනවා. එයින් ඇත්තම වෙලා තියෙන්නේ අලාභ ප්‍රතිපූර්ණයක් කිරීමට වඩා එයාට ගිය තත්වයක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ගැටලු සහිත තත්වයක්. අපි ඉදිරියේදී මේ කලමනාකරණය කරන්න ඕන නම් ඒ සිදු කළ යුතු ආකාරය රක්ෂණය ලබා යුතු ආකාරයන් පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ වගේම මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි මේ විපතටපත් වූ පුද්ගලයන් පිළිබඳව අපේ මැදිහත් වීමේදී ප්‍රවේශ දෙකක් තුන පළමුවෙන්ම ඔවුන්ට අවශ්‍ය කරන මූලික ඒ සාහන සැලසීමේ වැඩකටයුත්ත, ඒ වගේම දෙවනුව මේ ගොඩනැගීමේ වැඩකටයුත්ත, ඒකට අවුරුද්දක් දෙකක් වගේ කාල සීමාවක් අපිට යන්න පුළුවන්. ඒත් එක්කම වැදගත් වෙනවා මෙවැනි තත්ත්වයකදී කොහොමද අපේ මේ රාජ්‍ය මූල කළමනාකරණ පනත අනුවේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මෙවැනි අතිරේක මුදල් සම්පාදනය කරගෙන ඉදිරියට යනකොට අපේ රටේ තියෙන ආර්ථිකයේ තත්ත්වය වර්ධනය රාජ්‍ය මූල කළමනාකරණයේ එවැනි තත්ත්වයන් පාලනය කරගන්න හැටිත් මේ තොරතුරු ඉදිරිපත් කරන්න ඕනේ. ඒ නිසා මම ඉදිරිපත් කරන්න කැමතියි මේ වෙනකොටත් අපි අත්පත් කරගත්තු ආර්ථික වර්ධනය තුන්වෙනි කාර්තුවේදීත් 5.4 ඉක්මවලා තියෙනවා. අපිට පළවෙනි කාර්තුවේදීත් පුළුවන් වුණා 4.8ක වර්ධනයක් අත්පත් කරගන්න. දෙවෙනි කාර්තුවේදී 4.9ක්, තුන්වෙනි කාර්තුවේදීත් 5.4ක වර්ධනයක් අත්පත් කරගෙන තිනවා. ඒ අනුව ඉතාම පැහැදිලිව පෙනෙනවා අපේ මේ ඇතිවන තත්ත්වයේ විසින් අපි තවදුරටත් උත්සාහ කරන්නේ අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට මධ්‍යකාලීන ආර්ථික වර්ධනයේ වෙච්ච 7 ඉක්මවා යන වර්ධනයක් වෙනුවෙන් යන ගමන් මාර්ගයේ ප්‍රවණතාවයේ තමයි මේ දත්ත ඇතුළේ පෙන්눔 කරන්නේ. ඒ නිසා අපිට 2025 වර්ෂය අවසන් කරන්න පුළුවන් වේවි 5%කට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයකින්. ඒ ආර්ථික වර්ධන වේගය ඇතුළේ විශේෂයෙන් වැදගත් වන කර්මාන්ත ශේත්‍රයේ වර්ධනය 8.1% වාර්තා වෙලා තියෙනවා. ඒ කර්මාන්ත ශේත්‍රයේත් කෘෂි කර්මාන්තයේත් සේවා ශේත්‍රයත් ගත්තාම ඒ අංශවල සුවිශේෂී කැපී පෙනෙන අංශ ගණනාවක් තියෙනවා අපිට අවශ්‍ය කරනවා මේ තත්ත්වයට එක්ක ඉදිරියට එය හරියට පවත්වාගෙන ගිහිල්ලා මේ වර්ධනය අඛණ්ඩව පවත්වාගෙන යන්න. ඒ වගේම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේදී අපේ මේ වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දෙසැම්බර් 15 වෙනකොට සමස්ත අපි අපේක්ෂා කරපු සමස්ත ආදායම ඉක්මවලා දැනටමත් අපි මුදල් එක්ක්‍රස් කරලා තියෙනවා. ඒක සංඛ්‍යා විදිහට ඉදිරිපත් කරොත් 2025 වර්ෂයට අපි අපේක්ෂා කළ සමස්ත ආණ්ඩුවේ ආදායම බදු බදු නොවන සහ ප්‍රධාන විදිහට රුපියල් බිලියන 4960ක්. හැබැයි අපිට පුළුවන් වුණා මේ දෙසැම්බර් 15 වෙනකොට රුපියල් බිලියන 5124ක් ආයෙක එකතු කරගන්න. ඒ කියන්නේ 100%ක වර්ධනයක් මේ මොහොත වෙනකොටත් අපි අත්පත් කරගෙන තියෙනවා. අපි වසර අවසාන වෙනකොට බලාපොරොත්තු වෙනවා ඊට වඩා වැඩි මට්ටමක රාජ්‍ය මූල්‍ය ප්‍රගතිය පෙන්눔 කරන්න. ඒ වගේම මේ තත්වේදී මේ ආපදා තත්වයේ කළමනාකරණය කිරීමේදී විවිධ වූ වැඩසටහන් මේ කණ්ඩායම් මැදිහත් වෙන්නට ඕනේ. ඒ එක් ප්‍රධාන කාරණයක් තමයි මුදල් එක්රස් කර ගැනීම. ඒ සඳහා අපි කමිටුවක් පත් කරගත්තා. අපි රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල කියලා. එතකොට ඒ පිළිබඳවත් සමාජයේ විවිධ මත හදන්න ගත්තා. මේ ව්‍යාපාරිකයන් එකතු වෙලා කවුරුත් නිලධාරීන් මේක ඇතුලේ නැහැ, මේක වැරදි තැනකට යන්නේ කියලා. නමුත් මම කියන්න කැමති කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ඉතා වගවීමෙන් වගකීමෙන් මේ කැබිනට් අනුමැතිය අතර මේ පත් කරලා තියෙනවා. ඒ ශේත්‍රයේ මුදල් රස්පස් එක්සස් කරගන්න අවශ්‍ය කරන කණ්ඩායම මේක ඇතුළේ ඉන්න ගමනුත් මේ රාජ්‍ය නිලධාරීනුත් මුදල් අමාත්‍යාංශය කියන මහා භාණ්ඩාගාරයේ ලේකම්තුමා, ඒ වගේම ජනාධිපති ලේකම්කාරයේ වැඩ කරන ජ්‍යෙෂ්ඨාත්‍රයක ලේකම්වරයෙකුත් ඇතුළු නිලධාරීන් සහිතව ඒ ශේත්‍රයේ මුදල් සම්පාදනය කර ගැනීම සඳහා කණ්ඩායමක් මේක ඇතුළේ ඉන්නවා. ඒ නිසා කිසිදු
විදියකදී ඔබතුමාට විනාඩි 2ක් කාලයක් තව තියෙනවා.
කිසිදු විදියකට බය සැක සංකා ඇති කරගත යුතු වන්නේ නැහැ. අපි ඒක වගකීම අනිවාර්යෙන්ම ගන්නවා. ඒ වගේම මේ මුදල් වියදම් කිරීමේ කාර්ය පරිපාලනයත් අපි සිද්ධ කරන්නේ ඒ නීති රීති රාමුවට ඇතුළත්ව. මේ වෙනකොට දැනටමත් ගිණුම් 8ක් විදේශ විනිමයෙන් අපිට මුදල් එක්රස් කර ගන්න තියෙන ගිණුම් 8කුත් රුපියල් වලින් තියෙන ගිණුම් 2කුත් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ තියෙනවා. ඒවාට තමයි මේ මුදල් එක්රස් වෙන්නේ. ඒ එක්රස් වෙන මුදල් තමයි මේ අරමුදල් බවට පත් වෙන්නේ. ඊට අමතරව පිළ කරන විවිධ භාණ්ඩ වලින් කරන පරිත්‍යාග, වෙනත් ආකාර වලින් කරන පරිත්‍යාග මේ සඳහා පාවිච්චි කරන්න අපිට ඉඩකඩ ලැබෙනවා. ඒ වගේම අපි අනෙක් හැම ශේත්‍රයක්ම ගත්තාම මේ ප්‍රගතිය කිසිම ආකාරයකට අපි ආපස්සට හරවල නැහැ. අපි ණය සේවාකරණයත් ණය කළමනාකරණයත් ඉහළ මට්ටමක අපි පවත්වාගෙන ගිහින් තියෙනවා. මේ මොහොතේදී මම සනාන් කරන්න කැමති අපේ ණය කළමනාකරණයේ දලදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට ඉලක්ක වලටම යනවා. එයි එක් සංදිස්ථානයක් විදිහට අපිට කරගන්න බැරි වෙලා තිබුණා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ණය ප්‍රතිවිවගත කරන්නේ කිරීම. නමුත් මේ මොහොත වෙනකොට අපි OCC ඔෆිෂල් ක්‍රෙඩිට් කමිටි එක විසින් දැන් අවසර ලබා දීලා තිනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය ටිකක් ප්‍රතිවිවගත කරන්නේ කිරීමේ ඒ රාමුවට එකඟතාවය ප්‍රකාශ කරලා තිනවා. මම හිතනවා එයත් හොඳ තොරතුරක් අපිට ඉදිරිපත් කරගන්න. ඒ නිසා මම අගේ අදහස් දැක්වීම අවසන් කරනවා ගරු මූලාසනාරුද මන්ත්‍රීතුමනි, මෙය අපි අවස්ථාවක් කරගනිමු. මෙය අපිට ඇත්තටම අපි අපේක්ෂා නොකරපු ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ ව්‍යසනයට අපේ මැදිහත් වීම, මූල්‍ය විනය පෙන්වීම, ආණ්ඩුකරණය, ඒ වගවීම සියල්ලක්ම මේ නීති රාමුව ඇතුලේ නිසි පරිදි අපි කටයුතු කරනවා කියන කාරණයත් අපේ උත්සාහය වෙන්නේ හුදෙක්ම මේ ව්‍යසනය හමුවේ විපතට පත්වෙච්ච අයගේ දේවල් නැවත ප්‍රතිපූර්ණය කරලා රිපෙයා කරන කාරණයකට වඩා මින් එහාට ගිය තිබිච්ච තත්ත්වයට වඩා හොඳ මට්ටමකට රට පරිවර්තනය කර ගැනීම. ඒ නිසා ඒ සඳහා වූ වැඩපිළිවෙල මේ දෙවැනි අදියරේ කොහොමද එකින් එක මේ මුදල් වියදම් කරන්නේ කියන කාරණය මේ මුදල් අමාත්‍යවරයා විදියටත්, ඒ වගේම මේ ආපදා විශේෂ භාර අමාත්‍යවරයා විදියටත් කර ජනාධිපතිතුමන් විස්තරාත්මකව අද මේ කරුණු පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතයි කියන කාරණය සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඇමතුමා.